ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ ඒ 2023 මාර්තු මාසේ 21 වෙනි දින ගරු මහින්දයාපා අභිවදන මැතිතුමා කථානායක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ගරු කථානායකතුමනි 40 වෙනි අධිභාරය වූ මහජන ආරක්ෂා ආඥාපනත 40 වෙනි අධිභාරය වූ මහජන ආරක්ෂක ආඥාපනතේ 12 වෙනි වගන්තියේ මා වෙත පැවරුණු බලතල ප්‍රකාරව මහජන සාමය පවත්වාගෙන යාම සඳහා වන අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් පළවෙනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන සන්නද්ධ හමුදාවල සියලුම සමාජිකයන් එහි දෙවෙනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා කැඳවන බවට ආඥාවන් නිකුත් කොට ඇත. ඒ අනුව උක්ත ආඥාපනතේ 21-2 වගන්තිය සමග කියව යුතු 2-3 වගන්තිය ප්‍රකාරව ඒ බව පාර්ලිමේන්තු වෙත මෙයින් දැනුම් දෙමි. මේට හිතවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති කථානායකවරයාට කථානායකර විසින් කරනු ලබන නිවේදන B. නිවේදනය ඉන්දිරා පිළිකා භාරය සංස්ථාගත කිරීමේ නැමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස 113-2 ස්ථාවර නියෝගයේ යටතේ ව්‍යවස්ථාදායක ස්ථාවර කාර්ක සභාවට මතු ඵල වන මාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතිරේක සාමාජිකයන් වශයෙන් මම විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු කෙහෙලිය රඹුක් කැල්ල මැතිතුමා, ගරු මනෝෂ නානායක්කාර මැතිතුමා, ගරු වෛද්‍ය සීතා අරඹපොළ මැතිනිය, ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමා, ගරු වජිර අබේවර්ධන මැතිතුමා, ගරු වෛද්‍ය ගයශා නවනන්දන මැතිතුමා, ගරු වෛද්‍ය කාවින්ද හේ සංජයවර්ධන මැතිතුමා, ගරු හර්ෂණ රාජකරණ මැතිතුමා, ගරු අධ්‍යාපන ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අධ්‍යාපන මැතිතුමා.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, 2021 වර්ෂයේ සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අධ්‍යාපන කටයුතු පිළිබඳව අමාත්‍යාංශ උපදේශක කාරක සභාව වෙත යොමු කර යුතුයයි යෝජනා කරමි.
ගරු ඇලිවිස් කර්මාන්ත මහත්මයා,
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, 2021 වර්ෂයේ සඳහා කුඩා තේවතු සංවර්ධන අධිකාරී වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව වැබිලි කර්මාන්ත කටයුතු පිළිබඳව අමාත්‍යාංශ උපදේශක කාරක සභාව වෙත යොමු කිරීමයි මම යෝජනා කරමි.
කාරක සභාව වාර්තා පිළිගැන්වීම රජයේ මුදල් බිඳුව කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සමාජික ගරු පාට්ලි චම්පික අනෝකමැතිතුමා විසින් පිළිගැන්වීම.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට යොමු කරන ලද 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගණදෙනු පනත යටතේ නියෝග සහ 2002 අංක 24 දරන සුභසාධක ප්‍රතිලාභ පනත යටතේ නියෝග සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි. වැඩිමනත් වශයෙන් ඔබතුමාට කියන්න ඕනේ, දැන් මේ කාරක සභාවට ස්ථාවර සභාපති කෙනෙක් නැහැ. ස්ථාවර නියෝග අනුව මේක පත් වෙන්න ඕනේ විපක්ෂයෙන්. ඉතින් දැන් මේ හැමදාම 50 හැටියට එනවා. ඉතින් හැමදාම తాවකාලික සභාපතිවරු දාගෙන මේ කටයුත්ත කරනවා. දැන් සභාපතිතුමෙක් පත් කළා, ගරු මායන්ත දිසානායක මැතිතුමා, එතුමා ඉල්ලා සිටීම නිසා දැන් දින 7ක් අවශ්‍යයි කිව්වා. දැන් මේ දින 7 ලබන 27 වෙනිදාට ඉවරයි. ඒ නිසා මම ඉල්ලා සිටිනවා ගරු කථානායකතුමා වෙත අපි කීප වතාවක්ම සාරක සභාවට දැනුම් දුන්නා, මේ සම්බන්ධයෙන් විපක්ෂයත් එක්ක කතා කරලා සුදුසු පුජ්‍යලේක් කමිටි ඔෆ් සිලෙක්ෂන් වෙතින් දැනුම් දෙන්න කියලා. හැමදාම මේ විදිහට මේ తాවකාලික සභාපතිවරු දාගෙන මේවා තාම වැදගත්ම කාරක සභාව මේකේ තියෙන අපේ පාර්ලිමේන්තුවේ තියෙන ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න බැරි නිසා ඒ ගැන කටයුතු කරන්න කියලා කියනවා. මුදල් ඇමතුමත් ඉන්න හින්දා අපි කියන්න ඕනේ, අර විශේෂයෙන්ම මේ 52 ඉතාම හොඳ වුණාට මේ අවශ්‍ය තත්ත්වයෙන් ඔබට යන්න අපි යෝජනාවලියක් ඉදිරිපත් කළා ඒ කාර්ක සභාව හැටියට. ඒ ගැන ඔබතුමාගේ සැලකිල්ල දක්වලා කටයුතු කරන්නයි කියලා ඉල්ලා
සිටිනවා. බොහොම සිතේ කථානායකතුමාට ඒ බව දැනුම් දෙන්න. මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු රංජිත් සීඹලා පිටියේ මැතිතුමා පෙස්සම් 3යි.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මාතලේ දන්කන්ද අංක 303 එක දරන ස්ථානයේ පදිංචි ජීජීඑම් ආර්යවංශ මහතාගේ ලැබුණ පෙස්සමක්ද, ගලිගමුව නගරයේ රෑනපාන සමන්පා යන ලිපිනෙහි පදිංචි ආරේ ඉන්දන් රෑනපාන මහත්මියගෙන් ලැබුණු පෙස්සමක් සහ වාගොල්ල මහගම හේවාජිවල යන ලිපිනෙහි පදිංචි එස් දිනෝෂණි දිසානායක මහත්මියගෙන් ලැබුණු පෙස්සමක්ද පිළිගන්වමි.
ගරු සාන්ත බණ්ඩාර මැතිතුමා පැමිණ නැත. ගරු දුමින්ද දිසානායක මැතිතුමා පැමිණ නැත. ගරු කුමාර්සි රත්නායක මැතිතුමා.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, බිබිල අයිවල සම්පකාරය අසල යන ලිපිනෙහි පදිංචි ජේම් දිසානායක මහතාගෙන් ලැබුණු පෙස්සමක් පිළිගන්නවා.
පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරන ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ප්‍රශ්නාංක 1 කරු නීතිඥ ප්‍රේමනාසි 12 අත්මෙතුමා අග්‍රාමාත්‍ය රාජ්‍ය පරිපාලන ඇමතිතුමාගෙන් ඇසෙන පැමිණ නැත ප්‍රශ්නාංක 2 කරු ගාමිණී වලේබඩ මැතිතුමා වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිත අමාත්‍යතුමාගෙන් ඇසීමට පැමිණ නැත ප්‍රශ්නාංක 3 ගරු නීතිඥ රවුප් හකිම් මැතිතුමා පැමිණ නැත ප්‍රශ්නාංක 4 ගරු රෝහණ බණ්ඩාර මැතිතුමා පැමිණ නැත ගරු ප්‍රශ්නාංක 5 ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මැතිතුමා දෙවෙනි වටේ පුළුවන් ගරු රෝහණ බණ්ඩාර මැතිතුමා ඔබතුමාට
අයන් එක සීමා සහිත අධ්‍යාපන සේවා විවෘත නියුක්තිකයන්ගේ සමපකාල සැකසුරුවම් සහ ණය දෙන සමිතියේ මේ වන විට සේවය කරන මුළු සේවක සංඛ්‍යාව 893යි. 2015 වර්ෂයේ සිට මේ දක්වා සමිතියට බඳවාගෙන ඇති සේවක සංඛ්‍යාව 2015 22යි 2016 106යි 2017 17යි 2018 19යි 2019 8යි 2020 248යි 2021 121යි 2022 1යි 2023 කවුරුත් බඳවාගෙන නැහැ. අයන්න 3 අංක 1372 අංක 12 දන්න සමුපකාර සේවක කොමිෂන් සභා පනතේ 32.2 වගන්ති 90 සමුපකාර සේවක කොමිෂන් සභා විසින් නිකුත් කර ඇති 11/7/2011 දින සිට බලපැවැත්වෙන සමුපකාර සේවක ආයතන සංග්‍රහය 1 වන පරිච්ඡේදයේ විධිවිධාන 90 සමිතියේ පුරප්පාඩු ඇති වූ අවස්ථාවලදී බඳවා ගැනීම හා උසස් වීම සිදු කරනු ලබයි. ඒ වගේම පුරප්පාඩුවක් ඇති වූ විට පළමුව සමිතියේ අභ්‍යන්තරයෙන් උසස් වීම ලෙසද උසස් වීම සඳහා අභ්‍යන්තරයෙන් ඉදිරිපත් නොවන අවස්ථාවලදී බාහිරින්ද බඳවා ගැනීමට සිදු කරනු ලබයි. ඒ වගේම බඳවා ගැනීම සහ උසස් කිරීම අදාළ සුසුකම් සමුපකාර සේවක කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති 2016/1 චක්‍රලේඛනයේ පෙන්වා ඇති අධ්‍යාපන හා වෘත්තීය සුසුකම් වලට අනුකූලව සිදු කරනු ලබයි.
මගේ අතුරු ප්‍රශ්න කරු ඇමතුමනි, මම මේ සම්බන්ධ ඔබතුමාගෙන් කීම් අවස්ථාවකම ප්‍රශ්න කරනු ලැබුවා. මේකේ විශාල දූෂණ සංඛ්‍යාවක් ගැන මම ඔබතුමාට කතා කරා. ගොඩනැගිලිදී කිරීම, ඉඩම් මිලදී ගැනීම විවිධ කාරණා සම්බන්ධව දූෂණ ගණනාවක් සිද්ධ වෙලා තියෙනවා, අක්‍රමිකතා ගණනාවක් සිද්ධ වෙලා තියෙනවා. එතකොට දැන් මේ කාල සීමාවේ ඔබතුමා කිව්වා, උත්තර දුන්නා, මේවට මේ පරීක්ෂණ යනවා, වෙනම කප්පට්ටිපත් කරා. හැබැයි තාම අපිට ප්‍රතිඵලයක් දැනෙන්න ගන්න නැහැ මේවට සාධාරණයක් ඉෂ්ට වුණා කියලා. ඔබතුමා අපිට යම් කිසි දින සීමාවක් දෙනවද මේ අක්‍රමිකතාව පිළිබඳව? ඔබතුමා පරීක්ෂණ කරලා අපිට සභාවට දැනුවත් දීීමේ අවස්ථාවක් ඔබතුමා අපිට ලබා දෙනවද?
ඔබතුමා ඒ ප්‍රශ්න ගණනාවක් පහුගිය කාලේ මේ සම්බන්ධව පැනනැගුණා. ඉතින් පළවෙනියෙන්ම කියන්නේ ඔබතුමායි සඳහන් කරපු ගොඩනැගිලි ප්‍රශ්නය මම හිතන්නේ මිලියන 500-600ක් ප්‍රමාණය වියදම් කරලා කතරගම හදන්න තියෙන නිවාඩු නිකේතනයේ අපි ඒක නැවැත්තුවා. ඒ කියන්නේ හදන්න ලබා හදින එක නැවැත්තුවා තියෙන ආර්ථික ප්‍රශ්න නිසාත්. ඒ වගේම මේ අවස්ථාවේ මෙවැනි ප්‍රධාන ගොඩනැගිලි එකක්වත් අපි දැන් ගොඩනැගිලි හදන එක සේරම නවත්තලා තියෙන්නේ. ඉස්සෙල්ලාම අපි මං හිතන්නේ ඔබතුමා කිව්වාගේ මේ වලට ගන්න ආරම්භ තියෙන තීන්දු සහ ගන්න තියෙන තීන්දු අපි නවත්තලා තියෙන්නේ කිසිම මූල්‍ය ගැටලුවක් නොවන විදියට. මොකද මේකේ පළවෙනි කරරය වෙන්නේ ගොඩනැගිලි හැදීමවත් ප්‍රධාන කරරය හැදීමවත් නෙමේ, මේ සමාජිකයන්ට මේ හරහා ලබා දෙන ප්‍රතිලාභ ලබා දෙන්න. ඒ නිසා තමයි අපි වැඩි ප්‍රමුඛත්වය ලබා දෙන්න කියලා ඒ සමිතියට උපදෙස් දුන්නේ. මොකද අපි කෙසේ කිව්වත් මේ සමිතිය ඒ සමාජිකයන්ගේ සමිතියක්. මේකට අපිට බලපෑම් කරන්න එහෙම නැත්නම් අපිට තියෙන හැකියාව අවමයි. නිසා අපි කරන්නේ ඒකේ මූල්‍ය කටයුතුත් ඒ වගේම විගණන කටයුතුත් සහ අනෙකුත් දේවල් විතරයි අපි බලන්නේ. ඒ අය සමිති සමාජිකයන්ගෙන් පත්වන මණ්ඩල ඒව පාලනය කරනවා. ඒ නිසා මම ඔබතුමා ඒ කියපු දෙයට එකඟයි. අපි දැන් ඒක පරණ තියෙනවා අපේ විශාල ප්‍රශ්න. විශාල කිව්වාගේ සමහර ඉඩම් අරන් තියෙනවා. ඒ ඉඩම් කිසිම දෙයකට ප්‍රයෝජනයක් ගන්න බෑ. ඊට පස්සේ ඒ ඉඩම් වෙනස් වල මාරු කළ ඒ වගේ විශාල ප්‍රශ්න තියෙනවා. ඒ සඳහා පරීක්ෂණ පවත්වන්න කියලා තියෙනවා. පරීක්ෂණ වාර්තා ලැබුණු ගමන් මම ඔබතුමාට ඒ සම්බන්ධව දැනුවත් කරන්නම්.
ඔබ ස්තුතියි අමතුමා. පරිගණක පද්ධතිය සම්බන්ධව තියෙන කාරණෙත් ඔබතුමා මතක් කරන්න. ඒ වගේම අමතුමා මම ගිය සභා වාරිත් ඔබතුමාගේ මේ බිත්තර සම්බන්ධව තමයි අහුවේ. දැන් අද ඒ ප්‍රශ්නේ ආලලුත් වෙලා. දැන් ඔබතුමාලා සූදානම් වෙනවලු දියර බිත්තර ගෙන්නන්න අපි දන්නේ නැහැ මේ දියර බිත්තර කියන්නේ මොකද්ද මේ දියර බිත්තරයක් ගෙනලා බුත්තරාප්පයක් දාගන්නේ කොහොමද? එතකොට අර බිත්තරේ පිටින් අපි කිකිලි ඇතුලේ කිකුලේ බිත්තරේ දානකොට අපි දන්නවා මේක ඇතුලේ තියෙන ගුණාත්මකභාවය කිකිලිගේ ආහාරත් එක්ක එන දේ තමයි කියලා අපි දන්නවා. හැබැයි බිත්තරේ දැන් කඩලා දැන් අපි මෙහෙට බිත්තරේ පිටින් ගේන්නේ නැත්තේ එළියේ දෙන කට්ටෙන්ද අපිට කුරුළුණ වගේ දේවල් වලට මුණ දෙන්න වෙයි කියන හිත තමයි අපි ගේන්නේ නැත්තේ. දැන් අපි ඔබතුමා හිතනවා දැන් මේ කඩලා පැක් කරලා ගෙන ආපුවාම මේ ඒකට ඇතුළට තව වෙන සංඝටක ඇතුළු කරන්න පුළුවන් විවිධ දේවල් ඇතුළු කරන්න පුළුවන්. ඒ වගේම අනිත් පැත්තෙන් අපි සාමාන්‍ය බිත්තරයක් පරිභෝජනට ගන්න මෙහෙරට නිෂ්පාදනය කරන දේවල් වලට මේ බිත්තරේ මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අපි අර බලාපොරොත්තු වෙච්ච විදිහට මේ බිත්තරේ ග්ලව්ස් දාලා කඩලාද නැත්නම් අපි මේ කුරුළුණ නොවන විදිහට කඩලා පැක් කරලා ගේන ක්‍රමයක්ද? මොකද්ද මේ දියර බිත්තර ගේනවා කියන කාරණේත් එක්ක ඔබතුමාලා බලාපොරොත්තු වෙන්නේ?
අතර මේ සම්බන්ධව මම හිතන්නේ මේ ඔබතුමා අහපු ප්‍රශ්නෙට සම්බන්ධයක් නැහැ. නමුත් මම ඔබතුමා මහජන නියෝජිතයෙක් නිසා අපි සියලු දෙනා වගේ කීමක් තියෙනවා යම් ප්‍රශ්නයකට උත්තර දීම නිසා. ඒ නිසා මම ඔබතුමාට උත්තර දෙනවා. ඔබතුමාත් මමත් දන්නවා විශේෂයෙන්ම පහුගිය මාස 6ක් විතර 7ක් විතර මේ බිත්තර ප්‍රශ්නය අපි රටේ තුල තිබ්බා. ඒ නිසා තමයි විශේෂයෙන්ම අපි ඒ කෘෂිකර්ම අමාත්‍යාංශයත් ඒ තියෙන ආයතනත් එක්ක සාකච්ඡා කරලා මේ බිත්තර හිගයක් තියෙනවා කියන ඒගොල්ලෝ ලිඛිතව පිළිගත්තා. මේ රටට අවශ්‍ය කරන බිත්තර වලින් 40%ක් ප්‍රමාණයක් බිත්තර හිගයක් ලබා තියෙනවායි කියන එක ඒගොල්ලෝ ආහාර සුරක්ෂිතා කමිටුවට ඒගොල්ලෝ දැනුම් දීලා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. ඒ අතර වාරේ තමයි මම විශාල පරිශ්‍රමයක් ගත්තා පාලන මිලක් දාලා මේ තියෙන මිල ඉහළ යාම සම්බන්ධව තියෙන ගැටලුවට උත්තරයක් ලබා දෙන්න. ඒ කෙසේ වෙතත් මම හිතන්නේ නෑ 140ක වාගේ ප්‍රමාණයක අඩුවක් තියෙද්දී ඒ කිසිම දෙයකින් අපිට උත්තරයක් ලබා ගන්න බෑ මිල පාලනයක් පමණක් දැමීම තුළ. ඒ නිසා තමයි අපි බිත්තර ආනයනය කිරීම සඳහා ප්‍රතිපත්ති තීන්දුවක් ගත්තේ. ඒ සඳහා කැබිනට් මණ්ඩලයත් ඒ වගේම අනු කමිටුවක් ලේකම්වරු 3 දෙනෙක්ගෙන් පත් කරලා ඒ අනු කමිටුවත් ඊට පස්සේ නැවත කැබිනට් මණ්ඩලයේ තවත් අනු කමිටුවක් පත් කරලා ඒ සියලු දෙනාම තීන්දු කරලා ඒකමතිකව බිත්තර ආනයනය කරන්න ඕනයි කියන එක. ඒ නිසා තමයි අපි කටුසහිත බිත්තර සාමාන්‍ය විදිහට අපි ඔබතුමා කියන බිත්තර ආනයනය කරන්න කටයුතු කරලා තියෙනවා. අද වෙදී බිත්තර පළවෙනි බිත්තර තොගේ කොළඹ වරායට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ අනුව තව දවස් 3ක් මේ අය ඉල්ලනවා පසු මේ සඳහා ඒ අයගේ පරීක්ෂණ කටයුතු කරන්න මේ ලංකාව තුල. ඉතින් අපි ඒ සඳහාත් අවස්ථාව දීලා දෙනවා. හැබැයි මේ සමාගම් ලෝකේ තියෙන විශාලම රටවල් වල විශාලම ඉහළ ප්‍රමිතින් බලන හැම ආයතනයකටම බිත්තර සපේන ආයතන. ඒතකොට ඒ සියලු සහතිකත් එක්ක තමයි අපි මේ රටට මේ බිත්තර ආනයනය කරලා තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ මේ හිට වෙද්දී අනිද්දාදී මේ බිත්තර ජනතාවට ලැබේ. ඊට අමතරව මේකට කිව්වා මේ බිත්තර අල්ලන්න එපා කටු තියෙනවා කටු වල මේ මොන හරි වදී කියලා කිව්ව නිසා තමයි ලෝකෙ ඉහළම සමාගම් විශේෂයෙන්ම එයා මේ එයාලයින්ස් වගේ වල කෑම හදන්න හැම අපි උදාහරණයක් ගත්තොත් ශ්‍රී ලංකන් කේටරින් වගේ පාවිච්චි කරන ඒවා තමයි ওই බිත්තර ලික්විඩ් එක. ඒක ඉතාමත් ඉහළ ප්‍රමිතියෙන් හදන දෙයක්. ඒ වගේ එකකට අපි අවස්ථාව ලබා දුන්නේ. ඒවට මේ රටට ආනයනය කරන්න අවශ්‍ය පහසුකම් තියෙනවා. හැබැයි ඩියුටිය වැඩි කරලා රුපියල් 1300ක් කිලෝ එකට ඩියුටිය තිබ්බා. මම මුදල් අමාත්‍යාංශයක සාකච්ඡා කළා රුපියල් 200ට ඒ බද්ද අඩු කරා. ඒ තුලින් බිත්තරයක් රුපියල් 35කට 40කට ප්‍රමාණයක් දියර බිත්තරත් ගේන්න අවස්ථාව මේ රටේ කර්මාන්ත වලට තියෙනවා. නමුත් එකම දේ තමයි අපි ඒ බිත්තරගේදිත් අර පසු සම්පත් මේ නිරෝධායන ආයතන වලින් අවසර ගන්නුනේ. ඒ අවසරය අරගෙන තමයි අපි ගේන්නේ. මීට ඉස්සෙල්ලත් මේ ආයතනය ඒ වාගේ සමාගම් වලට ආනයනය කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා අර කිලෝ එක 1200 ගණන් ගෙවලා. ඉතින් ඒ නිසා ඒ ප්‍රමිතිය ගැන මීටත් වැඩිය ඉහළ තත්ත්වයක් තියෙන නිසා ඔබතුමාත් මමත් අපි සියලු දෙනා දන්නවා දැන් උත්සව සමයක් එන්නේ. අද රටේ බිත්තර නැහැ. අද රටේ කඩවල් 10ක් ගත්තොත් කඩවල් 8ක බිත්තර නැහැ. විශේෂයෙන් පාර්ලිමේන්තුවෙත් නැහැ. පෞගිය සති දෙකක තුල පාර්ලිමේන්තුවට බිත්තරයක් දී ගන්නවත් බෑ. ඉතින් ඔබතුමා දන්නවා මට මගේ ඇමතිකම තියෙන්නේ රටේ බඩු අඩුවක් වුණා නම් ඒ අඩුව ඒ ආයතනයේ අපිට දන්නනවා නම් ඊට අමතරව ටික ගේන්න. ඉතින් එහෙම නැත්නම් මගේ ඇමතිකම වැඩක් නැහැ. මගේ වෙළඳ ඇමතිකම තියෙන්නේ මේ වාගේ ඉතින් මැදිහත් වෙන්න. ඉතින් ඒකට මට බයින් දෙපා. මම කරන්නේ මගේ යුතුකම සහ මගේ වගකීම.
හරි බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 5 විවාදයක් කරගන්න එපා ගරු මන්තුමන්ලා. ගරු රෝහණ බණ්ඩාර මන්තුමා.
ගරු ඇමතුමනි අපි දැක්කා මේ ඔය වගේම ලෝකේ වාර්තා ඔක්කොම තියෙනවා හොඳ පරික්ෂණ ලෝක රටවලට යවනවා තමයි කියලා ගෙනල්ලා අපි දැක්කනේ පොහොර සම්බන්ධව කම්පෝස්ට් පොහොර එකක් කාබනික පොහොර එකක් ගෙනල්ලා අවසානයේ ලංකාවේ පරික්ෂණ කරනකොට අහපව යවන්න උනා. ලහපව යවන්න ගියපම අපිට මුදලුත් නැහැ පොහොරත්
නැහැ.
අවසානයේ නෑ එතකොට ඒ හින්දා මේ වෙලාවේ ඔය ගෙන්නන බිත්තර වලත් දැන් පරීක්ෂණ එහෙන් කරලා ගෙනා අපේ පරීක්ෂණ බැරි වෙලාවත් අසමත් වුණොත් ඒ සම්බන්ධව ඔබතුමා යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්නවද? ඒ වගේම ඔබතුමාට දාල නැති වුණාට අපේ පසු සම්පත් සම්බන්ධ ඇමතිවරයෙක් ඉන්නවා. එතකොට අපේ රටේ මේ ව්‍යාපාරයක් සම්පූර්ණම කඩන් වැටෙන ඔය බිත්තර ගේනකොට. එතන බිත්තර ගෙනලා පරිභෝගිකය තෘප්තිමත් කිරීම පිළිබඳ අපි සතුටුයි. හැබැයි ඔබතුමාත් යම් කිසි බලවේගයක් නිර්මාණය කරලා අපේ රටේ මේ සත්ව මේ පුරුළුණු එන්නේ නැති වෙන්න අපේ රටේ සත්ව නිෂ්පාදනය වැඩි කරලා බිත්තර නිෂ්පාදනය
වැඩි කරලා බොහොම ස්තුතියි ගර්මන්තුමා.
ප්‍රදේශයක් නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් නිසා අහන්නේ. දැන් බිත්තර ඔබතුමාගේ වගකීම තමයි බිත්තර රටක ඕනෑම දෙයක් රටේ අඩුපාඩුවක් තියෙනවා වෙළඳ ඇමතිවර හැටියට ගෙන්නන එක. හැබැයි බිත්තර කර්මාන්තයේ අද වෙනකොට පාර්ලිමේන්තුවේවත් බිත්තරයක් නැතුව රටේවත් බිත්තරයක් නැති මට්ටමට පත් කරෙත් තමුන්නාසලගේම සගයන් ගත්ත තීන්දුව తీරන නිසා මම ඔබතුමායෙන් අහන්නේ කාරණා දෙකක්. එකක් තමයි දැන් බිත්තර සඳහා ආනයනය කරනකොට තිබිච්ච බද්ද ඒ බිත්තරේ මිලෙන් 150ක් හැටියට සඳහන් වෙලා තිබුණා. දැන් තමුන්නාසලා ඒක තීරණය කළා තියෙනවා ඒක 150 අතහැරලා බිත්තරේක බද්ද රුපියලක් දක්වා අඩු කරන්න. ඒ පිළිබඳව මට සැකයක් මා තියෙනවා. මේක අර රුපියල් 50කට සීනි වලට ගහපු බද්ද 725ට අඩු කරලා කරපු ඒ කූට ප්‍රයෝගය හා වැඩක්ද නැද්ද කියන සැකයක් ඇති වෙනවා. මේකම මේකත් මම ඔබතුමාට සඳහන් කරනවා. දැන් අපේ රටේ බිත්තරයක බර සාමාන්‍යයෙන් ග්‍රෑම් 50ක් 55ක් විතර වෙනවා. ඔබතුමා ඒක දැනුවත් ඇති කියලා මම හිතනවා. හැබැයි ඉන්දියාවෙන් අපි ආනයනය කරන බිත්තරයක සාමාන්‍යයෙන් සඳහන් වෙන්නේ ග්‍රෑම් 35ක් 40ක් වගේ බරක් තියෙන බිත්තරයක් තමයි අපිට ඉන්දියාවෙන් ලැබෙන්නේ. එතකොට මේ පිළිබඳවත් ඔබතුමාගේ ওই කාරණා දෙකම පිළිබඳව අදහසක් දුන්නොත් හොඳයි.
ඔබතුමා අවසන් කරපු දෙනින් පටන් ගන්න මං හිතන්නේ ඔබතුමා කිසිම වෙලාවක බිත්තර බර බලලා මේ රටේ බිත්තර ගන්න පාරිභෝගිකයෙක් නෙවෙන බව මං 100%ක් දන්නවා. මේ කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බිත්තර ගද්දි බර බලන්නේ නැහැ. හැබැයි ඔය අය කියන්නේ ඔය කුකුල් බිත්තර නිෂ්පාදනය කරන අය තමයි කියන දේ තමයි අපි කියන්නේ. ඒකත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔබතුමා එකක් මතක තියාගන්න මේ රටේ හැමතිස්සෙම කණ්ඩ නැති වුණාම අපි අවසානයේ ඉල්ලගන්නේ ඉන්දියාවෙන්. මේ රටේ ඉන්දියාවේ තියෙන ප්‍රමාණයත් ඉන්දියාවේ තියෙන නිෂ්පාදනයක් අපිට අඩු නම් ඉල්ලගන්නේ ඉන්දියාවේ. ඉන්දියාවගෙන අපිට වැඩි ඉතාමත් ඉහළ නිෂ්පාදනය කරන රටක්. ඒ අයගේ අපේ කිකිලිය 55ට දාදි ඒ අයගේ 35ට දාන්නේ නැහැ. ඒ නිසා අපිත් ඒ ප්‍රමාණය බිත්තර ගේනවා. නමුත් අපි කවුරු කිව්වත් ඔබතුමාගේ ප්‍රශ්නේ හොඳයි. 55 මට්ටමේ බිත්තර ආනයනය කරන එක අපේ යුතුකමක්. ඉතින් ඒ නිසා ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. නෑ හරි. එතකොට දැන් හරි. එතකොට අනිත් එක ඔබතුමා කිව්වල 50 රුපියලට බස්සන්නේ මොකද කියන එක. එතකොට සාමාන්‍ය ඕන වෙලාවක රටේ හැමද වෙලාවකම රටේ දේශීය නිෂ්පාදන ආරක්ෂා කරගන්න හැමතිස්සෙම අපි බදු වැඩියෙන් තියලා තියෙන්නේ. නමුත් රටට අවශ්‍ය කරන වෙලාවක ආනයනය කිරීමේදී ඕනම භාණ්ඩයක බද්ද අපි රුපියල දක්වා අඩු කරනවා. මේ පරණ සීනි එකක් තියාගෙන ඕක හැමදාම කියපුවම මේක රටේ ඉතුරු අවශ්‍යතාවය සපුරන්න බෑ. බෑ. ඉතින් සීනි ප්‍රශ්නේ සීනියකට එක තියාගන්න අපි හාල්ලානනේ කරද්දිත් අපි ඒ බද්ද අඩු කරනවා. හැබැයි අපිට හාල් සුවම් පෝසිතුනම අපි බද්ද වැඩි කරලා ඒව ගේන්න අවසර දෙන්න තු ඉන්නවා. මේක සාමාන්‍ය දෙයක්. මේක වෙනදාම කරන පුජ්‍යලයකුත් වෙනදාම ගැන තියෙන අයටත් මේක වැටහීමක් තියෙනවා සහ මේක තමයි රටේ මූල්‍ය ප්‍රතිපත්තියත් එක්ක ගන්න අපි තීන්දුව.
හරි බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක පහ ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහත්මයා. ගරු විදුලි බලහ බල ශක්තිය මහත්මයා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි අංක එක ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ මොහමඩ් වයිස් මොහමඩ් යන නම. ඉන් පස්සේ අංක දෙක ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ මාසික දීමනාව රුපියල් 100යි දුරකථන දීමනාව රුපියල් 6000යි. වරප්‍රසාද විදියට සංස්ථාවෙන් නඩත්තු කරන වාහනයක් සපයලා තියෙනවා කියන උත්තරේ. ඊළඟට ප්‍රශ්නාංක 3 විදියට රාජකාරී ස්වභාවය අත්‍යවශ්‍යතාවය අවදානම් සහිත බව හා නිරන්තරයෙන් සේවයේ නිරත වීමේ අවශ්‍යතාවය යනාදී කරුණු සැලකිල්ලටගෙන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන්ගේ වැටුප්පා දීමනා එහි පාලන අධිකාරිය සහ වෘත්තීය සමිති අතර ඇතිකර ගන්නා ලද නීත්‍යානුකූල සාමූහික ගිවිසුම් මත තීරණය වී ඇත. ඒ අනුව එම සාමූහික ගිවිසුම්වල අන්තර්ගතය සම්බන්ධයෙන් යම් සීමා කිරීම් සිදු කිරීමට අවශ්‍ය වන්නේ නම් එම ගිවිසුම්හි සඳහන් කර ඇති නෛතික තත්වය මත සිදු කළ යුතුවේ. ඊළඟට අයන්නේ තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ තුනෙහි සඳහන් සාමූහික ගිවිසුම 2020-21 පළවෙනි මාසේ පළවෙනි දින සිට 20-23 දොළොස්වෙනි මාසේ 31 වෙනි දින දක්වා වසර තුනක කාලයක් සඳහා බලපැවැත්වෙන අතර 20-23, 12-31 පසුව නැවත ගිවිසුම් ගත වීමට පෙර සාමූහික ගිවිසුම් වල අන්තර්ගත කරුණු පිළිබඳව නිසි අධ්‍යයනයකින් අනතුරුව දෙපාර්ශවයටම එකඟ විය හැකි කොන්දේසි ප්‍රකාරව නැවත සාමූහික ගිවිසුම් වල එළඹීමට හෝ අවාසිදායක නම් එම ගිවිසුම් වලින් ඉවත්වීමට කටයුතු කළ හැකිය. කෙසේ වෙතත් දැනට එළඹී ඇති සාමූහික ගිවිසුම් වල පවත්නා අන්තර්කාරී අනර්ථකාරී එකඟතාවලින් ඉවත්වීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් දැනටමත් රජයේ විසින් ප්‍රතිපත්තිමය වශයෙන් තීරණයක් ගෙන ඇත. එම ප්‍රතිපත්තිමය තීරණයේ පරිදි ඉදිරියේදී කටයුතු කරනු ලැබේ. ඊළඟ ප්‍රශ්නයට අදාළ නොවේ ගරු මන්ත්‍රීතුමනි.
මයික් එක බොහොම සුති
තුෂාරින්දුලින් ලමරසේන මහත්මයා තනත් මාරු වෙලා බුදුමාගේ
බොහොම ස්තුති ඇමතුමා. මම මේ ප්‍රශ්නේ පාර්ලිමේන්තුවට යොමු කළේ අවුරුදු 2කට කලින්. එතකොට මම ඔබතුමාගෙන් වර්තමානයේ සිටින සභාපතිවරයාගේ නම කුමක්ද කියලා අහනකොට අවුරුදු 2කට පස්සේ ඉන්න සභාපතිවරයාගේ නම තමයි ඔබතුමාට දැන් අද උත්තර දෙනකොටත් කියන්න සිද්ධ වෙන්නේ. ඉතින් අපි මම නියෝජ්‍ය කතානායකතුමාගේ අවධානයටත් යොමු කරනවා. පාර්ලිමේන්තුවට අපි යොමු කරන ප්‍රශ්නයක් ඉඩන් නඩුවක් වගේ වෙලා බෑ. මොකද ඉඩන් නඩුවක් දාපුවාම ඉඩමට තීන්දුව එනකොට ඒ පාර්ශ්වයන් සමහරලාවට මැරිලා ගිහිල්ලා. ඉතින් අද අවුරුදු 2කට පස්සේ වර්තමාන සභාපතිවරයාගේ නම ඔබතුමා කතා කරාට මම ඇහුවේ පොදුජන එක්සත් පෙරමුණේ වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් හැටියට හිටපු සුමිත් විජේසිංහ කියන සභාපතිවරයා ගැන තමයි මම ඇහුවේ. හැබැයි අද ඔබතුමාට උත්තර දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ වෙනත් සභාපතිවරයෙක් ගැන. හරි, කමක් නැහැ. ඒක අපි අමතක කරමු. හැබැයි මම නැවතත් කියනවා පාර්ලිමේන්තුවේ අපි අහන ප්‍රශ්න ඉඩන් නඩුවක් වගේ වෙනවා නම් මම හිතන්නේ ඒකේ තියෙන අර වාස්තවිකභාවය බොහෝ දුරට අඩු වෙනවා. මම ඔබතුමාගෙන් අහනවා, දැන් ඊයේ ජනාධිපතිතුමාගේ කතාවේදීත් එතුමා කිව්වා මේ ජනතාවට දරාගත නොහැකි විදුලි බිල අනාගතයේදී කඩිනමින් අඩු කරනවා කියලා ජනාධිපතිතුමාගේ කතාවේදීත් එතුමා ප්‍රකාශ කළා. එතකොට මම ඔබතුමාගෙන් අහන්නේ දැන් පහුගිය දවස්වල අපි දැක්ක මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා එක්ක බරපතල අර්බුදයක් ඇති වුණා මේ විදුලි බිල අසාධාරණ විදිහට අසාමාන්‍ය විදිහට වැඩිවීම පිළිබඳව විශාල අර්බුදයක් ඇති වුණා ඒ විදුලි බිල වැඩි කිරීම අසාමාන්‍යයි කියලා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයාත් කිව්වා එතකොට හිතමු අද මේ වෙනකොට ජනාධිපතිතුමාත් ප්‍රකාශ කරනවා විදුලි බිල ඉදිරි අනාගතයේදී අඩු කරනවා කියලා මම අහන්නේ ඔබතුමාගෙන් දැන් මොකක්ද මේ විදුලි බිල අසාමාන්‍ය විදිහට වැඩිවීම පිළිබඳව සමාජය තුල කතිකාවතක් තියෙද්දී මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා මේක වැරදි කියලා කියද්දී තමුන්නාන්සලම අද පිළිගන්නවා නම් මේ විදුලි බිල අඩු කරනවා කියලා ජනාධිපතිවරයාත් පිළිගන්නවා නම් අඩු කරනවා කියලා මොකද්ද ඒ අඩු කරන ක්‍රමවේදය දැන් එතකොට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා කියපු කාරණේ හරියද මේක අසාමාන්‍ය විදිහට වැඩිවීමක් සිද්ධ වුණේ කියන එක මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා කියපු කතාව හරියද තමුන්නාන්සලා කියපු කතාව වැරදිද තමුන්නාන්සලා නැවතත් ඒ වරද්ද නිවැරදි කරගෙන නිවැරදි තැනට එන්නද හදන්නේ මොකද්ද ක්‍රමවේදය කියන එක මම දැනගන්න කැමතියි
ගරු නියෝජ්‍ය කතානායකතුමනි එතුමා ප්‍රශ්න කෙරුවේ සම්පූර්ණයෙන්ම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගැන එතුමාගේ අතුරු ප්‍රශ්නේ එතුමා ඉදිරිපත් කරන්නේ විදුලි බිල ගැන මම හිතන්නේ කොමිෂන් සභාව කියන්නේ සභාපතිවරයා නෙවෙයි ඒ කියන්නේ කොමිෂන් සභාවේ තව ඒ සංයුතියේ තව නිලධාරීන් තව අධ්‍යක්ෂකවරුන් ඉන්නවා ඒ නිසා ඒ කොමිෂන් සභාව ගත්තු සභාපතිවරයාගේ පෞද්ගලික ප්‍රකාශය අලලා ඔබතුමා ප්‍රශ්න කරන එක මං හිතන්නේ ඔබතුමා හිතලා බලන්න ඕන සාධාරණද අසාධාරණද කියලා. වෙළඳපොලේ ඉන්ධනවල මිල සහ ඩොලරේ අනුපාතයත් ඒ වගේම වෙළඳපොලේ ගල් අඟුරුවල මිල සහ ඩොලරේ අනුපාතයත් ඒ වගේම වර්තමානයේ ජලවිදුලි බලාගාරවල දෙන දායකත්වයේ අඩුවීම හේතු කොටගෙන තමයි මේ වසර මුලදිම මිල සංශෝධනයක් මහජන උපයෝගිතා කොමිසමට යොමු කෙරුවේ විදුලි බල අමාත්‍යාංශයෙන් විදුලි බල මණ්ඩලයෙන්. හැබැයි මහජන උපයෝගිතා කොමිසම ඒක මාස ගාණක් පරක්කු කරලා පාර්ලිමේන්තුවේ කාරක සභාවටත් ඇවිල්ලා දුන්න දිනත් පරක්කු කරලා ගිය නිසා තමයි අමාත්‍යාංශයත් ජනාධිපතිතුමාට දැනුම් දීලා නැවත කොමිෂන් සභාව එකතු කරලා මේ මිල වැඩි කිරීම කරන්න සිද්ධ වුණේ. ඒ මිල වැඩි කිරීම කරනවත් එක්කම පෙරේද දවසේ ඊයේ දවසේ ජනාධිපතිතුමා කතා කරපු මේ
සංශෝධනය
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය පහසුකම් ලැබීමත් කරුණු කොටගෙන ඉදිරියේදී ඩොලරේ අනුපාතය ශීඝ්‍රයෙන් පල්ලැහැට එන්න ගත්තාම විදුලි බිල අඩු කිරීමේ හැකියාවක් තියෙනවා කියන එක දැන් ඕනම කෙනෙකුට පේනවා. ඒ නිසා මාස 6ක් 6න් 6ට විදුලි බිල සංශෝධනය කරන්න කියපු යෝජනාවත් වර්තමානයේ ඩොලරේ පවතින තත්ත්වයට අනුව අපිට පුළුවන්කම ලැබෙයි කඩිනමින් ඊට පෙර විදුලි බිල නැවත සංශෝධනය කරලා යම්කිසි අඩු තැනකට ගේන්න. ඒ ඩොලරේ අනුපාතයේ වැඩිවීම තමයි දැඩිව බලපෑවේ ඊළඟට මේ වර්ෂාපතනය නොමැතිකම වියලි කාලගුණික තත්ත්වයේ උඩ ජලවිදුලි බලාගාරවල ඉඳෙන දායකත්වයේ අඩුවීම තමයි ඊළඟට බලපාපු කරුණ.
මගේ දෙවෙනි අදුරු ප්‍රශ්නය අපි ඊයේ හරියෙන් ප්‍රාන්දු ඇමතිවරයාත් කියනවා දැක්ක ලබන වසර වන විට ලංකාවේ විදුලි අර්බුදය සියල්ල විසඳනවා විදුලියෙන් අපේ රට ස්වයං පෝෂිත කරනවා කියලා හරියෙන් ප්‍රාන්දු ඇමතිවරයාත් කිව්වා. එතකොට අපි දන්නවා අර සෝලා පැනල්
කරුමන්තුමා කෙටියෙන්
විශාල ප්‍රමාණයකට අවසර දීලා නැහැ. දැන් මොකද්ද ඔබතුමාට කියන්න පුළුවන් වෙන්නේ ලබන වසර වන විට සියලු ඒ විදුලි අර්බුදයන් විසඳනවා කියලා හරින් ප්‍රාන්දු ඇමතිවරයා තමුන්නාන්සලගේ ආණ්ඩුවේ ඇමතිවරේ ඒ කරපු ප්‍රකාශය තුළ ක්‍රමවේදය දැන් ලබන වසරේ අඛණ්ඩව ජලාස පිරෙන්න වැහි වහිනවා කියලා තොරතුරක් ලැබිලා තියෙනවද? එහෙම නැත්නම් සෝලා පැනල් වලින් රට ස්වයං පෝෂිත කරනවා කියලා සැලැස්මක් තියෙනවද? එහෙම නැත්නම් අදානිට අර එක කොටසක් නෙමෙයි ලංකාවේම විදුලි බලය සම්පූර්ණ කිරීමේ අවස්ථාව අදානිට දෙන්න සැලසුම් කරලා තියෙනවද? එහෙම නැත්නම් අලුතෙන් බලාගාර ඉදි කරන්න හදලා තියෙනවද? එහෙම නැත්නම් මේක හුදෙක් තමුන්නාන්සලාගේ දේශපාලන කතාවක් විතරද මොකද තමුන්නාන්සලාගේ වැඩ පිළිවෙල ලබන අවුරුද්ද වෙන විට මේක සියල්ල විසඳන වැඩ පිළිවෙල?
මේ ගරු කතානායකතුමනි, මේ විශේෂයෙන්ම එතුමාගේ ප්‍රශ්නෙට මං හිතන්නේ මේ වෙලාව මේ මේ නිකන් අපරාධේ මේ 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 කාලේ ගත වෙන්නේ. මොකද මේ සියලු තොරතුරු පාර්ලිමේන්තුවට දැනුවත් කරලා තියෙන්නේ. හරියට මේක ඊයේ දවසේ ඔයගොල්ලෝ හදිසියෙ ඉල්ලගත්තු අර මේ ජාත්‍යන්තර මූල්‍ය අර මුදලේ ණය පහසුකම් ලැබීමත් එක්ක හදිසියෙ ඉල්ලගත්තු විවාදේ වගේ තමයි ඔබතුමාගේ ප්‍රශ්නේ. දැන් ඊයේ විවාදේ ඉල්ලුවා හරි කඩිනමින්. ඊට පස්සේ ඉන්න මන්ත්‍රීතුමන්ලා කතා කරලා කියනවා අනේ අපි දන්නේ නැහැ, අපිට තොරතුරු ඇවිල්ලා නැහැ, මේක මෙච්චර වේලාසන දෙයි කියලා අපි දන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා මං හිතන්නේ පැහැදිලිවම අපි 23යි 26යි අතර කාලවකවානුව තුල 22 26 කාලවකවානුව තුල අපි පද්ධතියට මොනතරම් විදුලි බලයක් එකතු කරගන්නවද කියලා අපි ව්‍යාපෘති වාර්තාවක් සභාගත කරලා තියෙනවා. ඒක ඔබතුමාට ඕන වෙලාවක මේ පාර්ලිමේන්තුවෙන් අරගන්න පුළුවන්. ඒ තුල මෙගාවොට් 2500කට වැඩි ප්‍රමාණයක් සැලසුම් කරලා තියෙනවා. පද්ධති ඉදිවිලා ඉවරයි. ඒ පද්ධති වලට බලාගාර ඉදිවෙමින් පවතිනවා. ඒ බලාගාර ඉදි වුණාට පස්සේ 26 වෙද්දි මේ මේ අවශ්‍යතාවය 2500කින් වැඩි වෙනවා. එහෙනම් 26 වෙද්දි වැඩි වෙනවා කියන්නේ 22 ආරම්භ කරපු එක 23 අවසාන වෙද්දි මේකෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අඩුම තරමේ 30 40 මේකෙන් වැඩි කරගන්න පුළුවන් ව්‍යාපෘති අපිට නම් කරලා කරන්න පුළුවන් ස්ථානවල, විශේෂයෙන් උමාඔය, ඊට පස්සේ මොරගොල්ල, ඒ වගේ ජල විදුලි බලාගාර වගේම සෝල පද්ධතියත්, ඒ වගේම සුලම් විදුලි බලාගාර කඩිනම් කරන්න දැන් පනත සංශෝධනය කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඔබතුමාලා සහයෝගය නොදුන්නත් මේ ආණ්ඩු පක්ෂයේ සියලු දෙනාගේ සහයෝගයෙන් ඒ පනත තුල කඩිනම් කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට මේ වෙද්දි බැංකු පද්ධතිය තුළ ඊයේ ජනාධිපතිතුමා පැහැදිලිවම කිව්වා, මහ බැංකුව අධිපතිතුමා ප්‍රකාශ කරලා තියෙනවා පොලී අනුපාතයේ අඩුවීම. පොලී අනුපාතයේ අඩුවීමත් එක්ක මේ ව්‍යාපෘති ආරම්භ කරන ආයෝජකයින්ට, දේශීය ආයෝජකයින්ට ණය පහසුකම් වලට ගිහිලා තමුන්ගේ වහලේ මත විදුලි පැනල ඉදිකර ගැනීම කඩිනම් කරන්න පුළුවන්. අද 125ට 30ට පොලිය තියෙන නිසා තමයි යන්න බැරි. මේක ආසියානු සංවර්ධන බැංකුවත් ලෝක බැංකුවත් අපිට බලශක්තිය මේ රට තුළ වැඩි කර ගැනීම සඳහා ණය ආධාර සකස් කරලා තියෙනවා. දැනටමත් කතා කරලා තියෙනවා මිලියන 300ක් බැංකු පද්ධතියට එවන්න සාකච්ඡා වෙමින් තියෙනවා මේ පුනර්ජනනීය බලශක්තිය වැඩි කරන්න. ඒ මුදල් ටික සියලු බැංකුවලට ලැබුණාට පස්සේ මේ සෝල වෙනුවෙන් අපිට 10%ටත් අඩු මුදලකට අපිට ඒ මේ මේ සෝල පැනල් ඉදිකර ගැනීමට ණය පහසුකම් දෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒ නිසා හරින් ඇමතිතුමා ප්‍රකාශ කරේ සත්‍ය, වැඩපිළිවෙල තියෙනවා, ක්‍රියාත්මක වෙනවා. මේ වසර අවසාන වෙද්දි සැලකිය යුතු ප්‍රමාණයක් ලැබෙනවා. 26 වෙද්දි අපි පද්ධතියට වැඩි ප්‍රමාණයක් අරගන්නවා 2500කට වඩා.
බොහොම ස්තුතියි ඔබතුමාට. ඔබතුමා ප්‍රශ්න දෙකක් ඇහුවා, කෙටියෙන් කියන ගරුවන් තමයි විනාඩි 13ක් ගත වෙලා තියෙනවා.
ඒ කියන්නේ සමුනාංශ කියන්නේ ලබන අවුරුද්දේ විදුලිය දෙන්නේ 2026 දක්වා විදුලිය දෙන්නේ සමුනාංශලා කියලාද කියන්නේ?
හරි, බොහොම ඉස්සතේ.
අරන් කරන්ට් එක දෙනවා.
සමපේ මන්තුම පොයින්ට් ඔෆ් ඕඩර් එක
අර නියෝජ්‍ය කතානායකතුමනි විශේෂ ඇමතුමායෙන් අහන්න කැමති.
නෑ, අද මන්තුම ඔබතුමායි රීති ප්‍රශ්නේ මොකද්ද?
නෑ අනේ මේක මේ කාලීන ප්‍රශ්නයක් නියෝජ්‍ය කතානායකතුමා.
නෑ දැන් විශේෂයෙන්ම
සැපයුම් ලබා දී
ඇමතුමාගේ එකඟතාවයේ තියෙ
මගේ වින ඇමතුමාගේ ඔබතුමායි අවසරය මත අද සැපයුම් ලබා දීමේදී විශාල ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. විශේෂයෙන්ම අද විදුලි බිල වැඩි, විශාල ආදායමක් අද මං හිතන්නේ විදුලි බල මණ්ඩලේ ලබනවා. නමුත් අද මේ සඳහා තියෙන අමුදව්ව සම්බන්ධ ගැටලුවක් මතුවලා තියෙනවා. ඒ නිසාම විශාල පොරොත්තු ලේඛනයක් ඇමතුම අද තියෙනවා. ඉතින් ඒකට මං හිතන්නේ කඩිනම් විසඳුමක් අවශ්‍යයි. විශේෂයෙන් දුප්පත් මිනිස්සු අද මේ තමන්ට ගෙදෙට්ට නිවසට විදුලිය ලබා ගන්න බැරුව අද ලොකු ප්‍රශ්නකට මුහුණ දීලා තියෙනවා. මේ සම්බන්ධයෙන් මං හිතන්නේ ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද කියලා ඔබතුමායන් අහන්න කැමතියි.
ඇත්තටම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මන්ත්‍රීතුමා නිවැරදි, 35,000කට වැඩි ප්‍රමාණයක් මේ විදුලි සැපයුම් නව සම්බන්ධතා ලබා දීමේ අවශ්‍යතාවය තියෙනවා. ට්‍රාන්ස්ෆෝමර විශාල ප්‍රමාණයක්, ඒ වගේම ත්‍රී පේස් මේ තෙකලා විදුලිය ලබා දීමේ ප්‍රමාණයත් මං හිතන්නේ 15,000කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා මේවා කඩිනම් කරන්න මේ ලැබිච්ච මූල්‍ය පහසුකම උඩ අපිට ණයවර ලිපි නිකුත් මේ ආරම්භ කරන්න පුළුවන් නිකුත් කරන්න පුළුවන් ඒ ණයවර ලිපි ලබා ගැනීම මේ 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 ආරම්භ කරාට පස්සේ මේ භාණ්ඩ ටික දැනටමත් අපිට ලැබිලා තියෙන්නේ අරගෙන අපිට කඩිනම් කරන්න පුළුවන්
හරි බොහොම ස්තුතියි ප්‍රශ්න අංක 6 ගරු කින්ස් නෙල්සන් මැතිතුමා වාරි මාර්ග මැතිතුමාගෙන් අසින්න ප්‍රශ්න අංක 6 අහනවාද
අහනවා ගරු නියෝජක තානාගතුමනි
කරුවමෙත්තුමා
නියෝජක කතානායකතුමනි ගරු මන්තුමනි මේ ගරු මන්තුමා මහවැලි කලාප 10යි මේ කලාප 10ේ පවුල් සහ ගොවි පවුල් නොවන ප්‍රමාණයන් වෙන වෙනම දෙන්නද නැත්නම් මම සභාගත කරන්නද මොකද වෙලා යන හින්දා
සභාගත කරන්න
ආ ප්‍රශ්නේ පළවෙනි කොටසට පිළිතුර කලාප 10යි 10ේ ගොවි පවුල් සංඛ්‍යාව මම සමස්ත ප්‍රමාණය කියන්නම් එතකොට ඔබතුමාට ලේසි 181928යි ගොවි නොවන පවුල් සංඛ්‍යාව 165357යි මේ දෙකේ එකතුව 347285යි එම ප්‍රශ්නෙම දෙවෙනි කොටසේ පිළිතුර කලාප 10යි මේ කලාප 10ේ බෙදා දී ඇති ඉඩම් කට්ටි සංඛ්‍යාව 311287යි හිමිකම් පත්‍ර නිකුත් කර ඇති ඉඩම් ගණන 223402යි 2023 3/15 දිනට හිමිකම් පත්‍ර ලබා දී නොමැති ඉඩම් ගණන 87885යි 3 කොටසට පිළිතුර හිමිකම් පත්‍ර ලබා දීමේ වැඩසටහන අපි දැන් ක්‍රියාත්මක කරනවා 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් බල ප්‍රදේශවල ජනපදිකයන් වෙත ලබා දී ඇති ඉඩම් කට්ටි අතුරින් තව දුරටත් හිමිකම් පත්‍ර ලබා දිය යුතු කට්ටි 87885කි. එම කැබලි සංඛ්‍යාවෙන් නිරවුල් භුක්ති විඳින ඉඩම් කොටස් 47670ක් සඳහා ඉඩම් හිමිකම් පත්‍ර ලබා දීම මෙම වසරේදී ඉලක්ක කර ඇති අතර 2023 3 මාසේ 15 දිනට ඉඩම් කැබලි 13,000ක් පමණ සඳහා ඉඩම් හිමිකම් පත්‍ර සකස් කර අවසන් කරලා තියෙනවා. ප්‍රධාන පත්‍රයක් නිකුත් කිරීමට ප්‍රථම ඉඩම් මැන මායිම්ගල් පිහිටුවා සිටියම් සකස් කළ යුතු බැවින් එවැනි ඉඩම් කට්ටි 30,000කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන එම මිනින්දෝරු එය මිනින්දෝරු දෙපාර්තමේන්තුව මගින් සිදු කරවා ගත යුතුව වුවත් මිනින්දෝරුවන් ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම මත එම දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ මිනුම් සභාවේ ලියාපදිංචි බලයලත් මිනින්දෝරුවන් සමග ගිවිසුම් ගතව සිටියම් සකස් කිරීම සිදු කරවා ගනු ලබයි 2023 වර්ෂයේ ක්‍රියාත්මක සැලැස්ම අනුව ඉහත හිමිකම් පත්‍ර ලබා දීමේ වැඩසටහන සඳහා ඉඩම් මැන මායිංගල් පිහිටුවා සිටියම් සකස් කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 460ක පමණ ප්‍රතිපාදනයක් අවශ්‍යව ඇතැයි දැනට ඇස්තමේන්තුගත කරලා තියෙනවා. පළමුණු අධියර යටතේ මිනුම්ගත කිරීම ඉලක්ක ඉඩම් කට්ටි 23275ක් වේ. මෙලෙස සකස් කරනු ලබන සිටියම් සඳහා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට අදාළව ගතවන කාලය සැලකිල්ලටගෙන පහත පරිදි කාර්තුමය වශයෙන් ප්‍රතිපාදන වෙන් කිරීමටත් මිනුම් කාර්ය ඉටුකරවා ගැනීමට සැලසුම් කරලා තියෙනවා. 2023 පළවෙනි කාර්තුව සඳහා මේ 22 මිනුම් සඳහා ගෙවිය යුතු ඉතිරි මුදලත් 23 සැලසුම් සකස් කිරීම සඳහා මිනුම් මුදලත් රුපියල් මිලියන 20ක් වෙන් කරනවා. 2023 දෙවෙනි කාර්තුව සඳහා රුපියල් මිලියන 60ක් වෙන් කරනවා. 2023 තුන්වන කාර්තුව සඳහා මිලියන 100ක් වෙන් කරනවා. 2023 හතරවන කාර්තුව සඳහා රුපියල් මිලියන 280.8ක් වෙන් කරන්න අපි අපේක්ෂා කරනවා. ඉහත හිමිකම් පත්‍ර ලබා දිය යුතු සංඛ්‍යාවෙන් නිරවුල්ව රජයේ ඉඩම් භුක්ති විඳින පුද්ගලයන් සඳහා සියලුම කලාප ආවරණය වන පරිදි ඉඩම් කච්චේරි පැවැත්වීමට 2023 වර්ෂයේ ක්‍රියාත්මක සැලැස්මට ඇතුළත් කර ඇතිනවා. හිමිකම් පත්‍ර ලබා දී නොමැති එහෙත් එම ඉඩම් සම්බන්ධයෙන් පවත්නා ගැටලු निराකරණය කිරීමෙන් අනතුරුව හිමිකම් පත්‍ර ලබා දීම වෙනුවෙන් පළාත් දින පැවැත්වීම ශ්‍රේෂ්ඨ පරීක්ෂණය සිදු කිරීම හා ඉඩම් ගැටලු निराකරණය කිරීමටද 2023 වර්ෂයේදී ක්‍රියාත්මක කරන්න අප බලාපොරොත්තු වෙනවා. තවද අධිකරණයේ ක්‍රියාමාර්ගවලට ගොනු වෙච්ච පවුල් ආරවුල් සඳහා නිසා නතර වෙලා තියෙන අවම බෙදුම් සීමාව හා පැවරා දීමේ ගැටලු හේතුවෙන් 2023 පළවෙනි මාසයේ පළවෙනිදා වන විට ඉඩම් කැමිලි 19254 සඳහා කඩිනමින් විසඳුම් ලබා දීමට නොහැකිව පහුවෙන්න කටයුතු යෙදිලා තියෙනවා. ආයන්නට පිළිතුරට අදාළ නොවේ.
ගරු නියෝජක කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතුමා, මේ මහවැලි බී කලාපයට අයත් දම්මින්න සහ විජේබාපුර කොට්ටාසේට අයත් පිඹුරත්තෑව වැවය, මේ වැවේ රොන් මඩ අයින් කරන මුවාවෙන් මේ වෙනකොට මහ පරිමාණයෙන් වැලි ගොඩ දැමීමේ ජාවාරමක් පවතිනවා, ඒ වගේම පස් කපනවා. මේ සම්බන්ධව දිගින් දිගටම මහවැලි අධිකාරියට පැමිණිලි කරත් මේ සම්බන්ධව කිසිම පියවරක් අරගෙන නැහැ. අනික මේ මහා පරිමාණයේ වැලි ජාවාරම කරන්නේ මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉන්න අය නෙවෙයි, පිටත් පළාත් වලින් ඇවිල්ලා. මගේ ළඟ ඒ නමක් තියෙනවා, මට නම් කියන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඔබතුමා ඒ විශේෂභාර ඇමතිවරයා විදියට මේ සම්බන්ධව මොන හරි පියවරක් අරගෙන දුන්නොත් දීර්ඝ කාලයක් තිස්සේ මේක කරගෙන යනවා. අපි අදාළ හැම ස්ථානකට මහවැලි ඒ බී කලාපයේ සහ සී කලාපයේ එන කළමනාකරුවන්ට අපි දැනුම් දීලා තියෙනවා. හැබැයි මේක දිගින් දිගටම මේක කරගෙන යනවා. දැන් මේ වෙනකොට පිඹුරත්තෑ වැවේ දීවර කර්මාන්තයේ යෙදෙන අයටත් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ ජලය පාවිච්චි කරන ගොවි ජනතාවටත් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ වෙනකොට වැවේ ඉවුර මේ වෙනකොට කාන්දු වෙලා වැවට විශාල වශයෙන් හානියක් වෙන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධව ඔබතුමා දැනුවත් වෙලා තියෙනවද? මොකක් මේ සම්බන්ධ මොනවද ගන්න පියවර?
ඇත්තටම ඔබ තුමා කියපු එක පිළිබඳ ඔය කාරණය පිළිබඳව අපේ ගරු කැබිනට් අමාත්‍ය රොෂාන් රණසිංහ මැතිතුමාගේ අවධානය යොමු වුණා පහුගිය දවසේ අපේ තිබුණ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මහවැලි අධිකාරිය හා සම්බන්ධව. එතනදී දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අපි පොලිස්පතිතුමාටත් දන්වල තියෙනවා දැනටත්. හැබැයි ඒ වගේම දැනුම් දෙන්න පුළුවන් අවස්ථාවකදී ඔබට එහෙම නැත්නම් ඒ ප්‍රදේශයේ අයට දැනුම් දෙන්න පුළුවන් වෙලාවක මහවැලි අධිකාරියේ නිලධාරීන් කඩිනමින් ඒ ස්ථානවලට යවන්නත් අපි ක්‍රමවේදයක් සකස් කරන්න කියලා අධ්‍යක්ෂක ජනරාල්තුමාට දුන්නා. ඉතාමත් කඩිනමින් ඒ පිළිබඳව පියවර ගන්නවා, කටයුතු කරනවා.
ගරු නියෝජකතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ මේකත් මේ මහවැලි බී කලාපයට අයත් වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කටුවන්විල ඒ ගම්මානේ රන්දිය වැව කියලා වැවක් තියෙනවා ගරු ඇමතිතුමා. ඒකේ පවුල් 450ක් ජීවත් වෙනවා. ඒ වගේම ගොවියෝ නඩත් වෙනවා අක්කර 1003ක් පමණ වගා කරනවා මේ වැවෙන් නඩත්තු වෙනවා. ඒතර මේ වෙනකොට මේ වැව සම්පූර්ණයෙන්ම රොම් මඩ වලින් පිරීලා ඒ වගේම වැවට වතුර නිසියාකාරව එකතු කරගන්න විදියක් නැහැ. ඉතින් මම ඔබතුමාට කියන ඔබේ ඔබතුමාගේ අවධානය යොමු වෙලා මේ දැන් මුදල් වෙන් වෙලා තියෙනවා නම් මේවටත් මුදල් වෙන් කරොත් හොඳයි. මොකද අද මේ වෙනකොට මේ වැවේ ජලය එකතු කරගන්න බැරි වෙලා තියෙනවා. මේක තියෙන්නේ මහවැලි බී කලාපයේ කටුවන්විල කියන ගම්මානයේ තමයි අයත් වෙන්නේ. ඉතින් මේ සම්බන්ධවත් ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා මම කියනවා මේ අවස්ථාවේ.
දැනට පරිබාරක අමාත්‍යාංශය හරහා ලෝක බැංකු ණය ආධාර යටතේ ව්‍යාපෘතින් දෙකක් ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙන ව්‍යාපෘති දෙකේම වැඩිම අවධානය යොමු වෙලා තියෙන්නේ රොන් මඩ ඉවත් කිරීම සහ පිළිසකර කිරීම සඳහා යල මාර්ගයන්. අපි 29 වෙනිදා පොළොන්නරුව දිස්ත්‍රික්කයට එනවා. වවුනියාව තිරුණාමලේ දිස්ත්‍රික්ක දෙක අවසන් කරලා දැන් අපි හැම සෑම දිස්ත්‍රික්කයකටම මමත් කැබිනට් අමාත්‍යතුමත් අපි ගමන් කරනවා. ඔය වගේ අපිට ඍජුවම එන, මොකද අපේ සමහර වෙලාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුවට ලැබෙන පැමිණිලි සහ අවධානය යොමු වෙච්ච ඒවා අඩු බවක් දැනුන නිසා තමයි අපි සෑම දිස්ත්‍රික්කයකටම යන්නේ. 29 වෙනිදා එනවා. එතෙන්දී අපි නියෝග කරන්නම් ඔකට අවශ්‍ය ප්‍රතිපාදන ලැබෙනවා. මිලියන 800කට වඩා ප්‍රමාණයක් පොළොන්නරුව දිස්ත්‍රික්කයට වෙන් කරලා තියෙනවා. මම ඒ ගැන විශේෂ අවධානය යොමු කරනවා.
බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 7 ගරු නලින් බණ්ඩාර ජයමහමැතිතුමා පැමිණ නැත. ප්‍රශ්න අංක 8 ගරු මොහොමඩ් මොසම්මිල් මැතිතුමා අධිකරණ හා බන්ධනාගාර
ගන්නවා ගරු.
සති දෙකක කාලයක්. ප්‍රශ්න අංක 9 ගරු රෝහිණි කුමාරි විජේරත්න මැතිණිය.
මම අහනවා ගරු නියෝජක කතානායකතුමනි.
ගරු අග්‍රමාත්‍යතුමා රාජ්‍ය පරිපාලන මණ්ඩල.
දෙනා.
හා හරි.
ගරු මන්තුමාගේ පළමු ප්‍රශ්නේ අයන්න මාතෙල දිස්ත්‍රික් මන්ත්‍රීතුමීගේ මාතෙල දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන සඳහා අනුමත තාක්ෂණ නිලධාරී සංඛ්‍යාව 94යි. දෙවැනි ප්‍රශ්නේ මේ වනට සේවය කරනු ලබන තාක්ෂණ නිලධාරී සංඛ්‍යාව 69යි. මේ වන විට ඉහත සඳහන් තනතුරේ පවතින පුරප්පාඩු සංඛ්‍යාව 39යි. ආයන තාක්ෂණ නිලධාරි තනතුරේ පුරපාඩු පැවතින මාතලේ දිස්ත්‍රික්කයේ ඉදිකිරීම කටයුතු සඳහා අහිතකර ලෙස බලපා බව පිළිගන්නේද? ඔව්. නමුත් වර්තමානයේ පවතින ආර්ථිකමය තත්ත්වයේ යටතේ සංවර්ධන ව්‍යාප්ති ආදිය සිදු නොවන බැවින් පුරපාඩු තනතුරේ රාජකාරී ආවරණය සිදු කර ගැනීමට හැකියාව ලැබී ඇති අතර සංවර්ධන ව්‍යාප්ති ආරම්භ වූ පසුව එළබෙන රාජකාරී ආවරණය සිදු කර ගැනීමට අපහසු වනු ඇත. ඊගොල්ල ප්‍රශ්න එසේ නම් එම් පුරප්පාඩු පිරවීමට ගනු ලබන පියවර කවරේද? රජයේ මගින් ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණයන් යටතේ නව බඳවා ගැනීම සිදු කළ පසු මාතලේ දිස්ත්‍රික්කයේ අවස්ථාවේ සම්පූර්ණ කර ගැනීමට අපේක්ෂා කරන ලබන අතර වර්තමාන රාජකාරී අවස්ථාවයන් රාජකාරී ආවරණයේ යටතේ හා කොන්ත්‍රාත් පදනම් මත යටතේ බඳවා ගත් නිලධාරීන් හරහා ඉටු කරනු ලබයි. ඈ අදාළ නොවේ.
ස්තුතියි ගරු ඇමතිතුමනි. ඔබතුමාගේ අවසාන පිළිතුර පැහැදිලි. දැන් දැනට සංවර්ධන කටයුතු එනහිටලා තියෙන නිසා ඉන්න ප්‍රමාණය කරගන්න පුළුවන්. නමුත් ඉදිරියේදී ඒ තත්ත්වය වෙනස් වුණොත් ගැටලුවකට පත් වෙන මේ ප්‍රශ්නය ඉදිරිපත් කළා. දැන් සෑහෙන කාලයක් අර කලින් ඉදිරිපත් කරපු ප්‍රශ්න දැන් මේ එන නිසායි මේ ගැටලුව තියෙන්නේ උත්තරවල. කොහොම වුණත් මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, ඔබතුමා දන්නවා ලග්ගල දුෂ්කර ප්‍රදේශයක්, මේ වෙනකොට නාවුල ප්‍රාදේශීය ලේකම්වරයෙක් නැහැ. ඒ වගේම සහකාර ප්‍රාදේශීය ලේකම්වරයෙකුත් නැහැ. එතකොට අම්මයි තාත්තයි දෙන්නම නැතුව වගේ තමයි නාවුල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ මේ වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ වෙනත් අය ඇවිල්ලා වැඩ ආවරණය කිරීම තුලින්. ඒ නිසා මම ඔබතුමාගෙන් අහනවා ඒ සඳහා පත්කිරීම් සිදු කරන්නට වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවද?
කර මන්තුමිනි ඒ ගැන හොයලා බලලා ඉක්මනින් කාර්යවලි පත් කරන්නම්. මොකද සහකාරයෙක් කෙනෙකුත් නැත්නම් අනිවාර්යයෙන්ම එතෙන්ට එක්කෙනෙක් පත් කරනවා.
මේ වෙනකොට වෙනත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවල අය විශේෂයෙන් ලග්ගල පල්ලේගම ප්‍රාදේශීය ලේකම් තුමා ඇවිල්ලා නාවුල වැඩ ආවරණය කරනවා. ඒ වගේම සහකාර ප්‍රාදේශීය ලේකම් තුමියක් දවස් දෙකක් හෝ තුනක් ඇවිල්ලා වැඩ ආවරණය කිරීමක් තමයි දැනට සිද්ධ වෙන්නේ. ඊළඟට ඔබතුමා දන්නවා ඇති මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තොරතුරු තාක්ෂණයත් එක්ක වැඩ කරන ප්‍රමුඛ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක්. මේ වෙනකොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා නිර්මාණය කරපු වැඩ කළමනාකරණ මෘදුකාංග පද්ධතියක් එක්ක තමයි ඒගොල්ලන් වැඩ කටයුතු කරන්නේ. මම හිතනවා ඒක අනිකුත් දිස්ත්‍රික්කවලට පූර්වාදර්ශයක් වගේම මම හිතන්නේ ආදර්ශයක් විදිහට කටයුතු කරන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක්. මම ඇත්තටම මේක අවස්ථාවක් කරගන්නවා දිසාපතිතුමියටත්, අතිරේක දිසාපතිතුමන්ලා දෙපළටත්, ඒ වගේ මේ කාර්ය මණ්ඩලයේ දායක වෙච්ච සියලු දෙනාටම ස්තුතිය ගෞරවය පුද කරන්න. මොකද ලෝකයේ බොහෝ තැන්වල එක කවුලුවකින් තමයි බොහෝ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඒ තරමට අද තාක්ෂණය දියුණුයි. අපි එතෙන්ට යන්න ඕනේ. ඉතින් ඒකට මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇවිල්ලා තියෙනවා. නමුත් මෙතන අපිට ගැටලුවක් තියෙනවා. මේ වෙනකොට අමාත්‍යංශයේ විතරයි සහකාර අධ්‍යක්ෂ තොරතුරු තාක්ෂණ කියන තනතුර තියෙන්නේ. එතකොට අර දිස්ත්‍රික්කයේ දැන් මේ වැඩපිළිවෙල සකස් කරගෙන යන්න ගරු අගමැතිතුමත් ඉන්න නිසා මම කියනවා මේ වෙනකොට ඉල්ලීමක් කරලා තියෙනවා සහකාර අධ්‍යක්ෂ තොරතුරු තාක්ෂණ කියන තනතුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට ස්ථාපිත කරලා දෙන්න කියලා. ඒක ඉල්ලලා මේ වෙනකොට අමාත්‍යංශ ලේකම්තුමා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත යොමු කරලා තියෙනවා. මම ඔබතුමාගෙන් දැනගන්න කැමති ඒ තනතුර සම්බන්ධයෙන් වර්තමාන තත්ත්වය මොකද්ද? ඒක අපිට මේ දිස්ත්‍රික් හැම එකකටම ස්ථාපිත කරන්න කියන ඉල්ලීමක් කරනවා. මොකද අපි එතෙන් දැන් යන්න ඕනි. ඒ සම්බන්ධයෙන් වර්තමාන තත්ත්වය.
ගර්මන්තුමිය මේක හොයලා බලලා උත්තරයක් දෙන්න ඕනේ. එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ ගැන සලකලා බලලා හිටන් කල්පනා කරන දෙපාර්තමේන්තුවත් එක්ක කතා කරලා ඒ අවශ්‍ය කරන පියවර ගන්නම්.
ගරු ඇමතිතුමාගේ අගමැතිතුමාගේ අවධානයට මම මේ කාරණේ කියන්නේත් මේ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රැස්වීමකට මමත් සම්බන්ධ වුණ අවස්ථා කීපයකදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සමග කටයුතු කරා. ඉතාමත් හොඳින් මේ කටයුත්ත සිද්ධ වෙනවා. ඒ නිසා මේ මාතලේ දිස්ත්‍රික්කයේ තියෙන ක්‍රමවේදය ලංකාවේ අනිත් ප්‍රදේශවලටත් යොමු කරන්න පුළුවන් නම් ඉතා වටිනවා. ඒ දිස්ත්‍රික් ලේකම්තුමිය ප්‍රමුඛ සියලුම දෙනා ඉතාමත් හොඳින් මේ කාර්යාලයේ වැඩ කටයුතු කරගෙන යනවා. අනිත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලටත් ඒ ක්‍රමවේදයම ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි.
අර වීර සමනවත්තුමා
සම්බන්ධ කාරණාව. ඒක නිසා ඔබතුමාගෙන් දැනගන්න කැමති දැන් පළාත් පාලන ආයතන සියල්ල විසිරුවා දාලා තියෙන්නේ. දැන් 2015 පළාත් පාලන ආයතන විසිරුවලා අවුරුදු 3ක් විතර ඡන්ද නැතුණාම පළාත් පාලන ආයතන පද්ධතියම මහා දවන්ත කඩාවැටීමක වුණා. එක පැත්තක නිලධාරී වාදය, අයිතිමත් පරිපාලනය, ඒ වගේ විශාල වංචා දූෂණ සියල්ලක්ම. ඔබතුමා අමාත්‍යාංශයේ විදියට කඩු අමාත්‍යමනේ මම හිතන්නේ පළාත් සභාවලට විතරක් මේක සින්නක්කරේ බාර දෙන්නේ නැතුව මොකද ඒ පළාත් සභාවලට විතරක් මේ කඩුවිත කරන්නේ නැතුව අමාත්‍යාංශයේ විදියට කඩු අගමැතිතුමාගෙනුත් විශේෂ බාර කැබිනට් මැතිවරයෝ විතර කියලා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ විදියට පළාත් සභා අමාත්‍යාංශයේ විදියට මේ පළාත් පාලන ආයතනවලට යම් නියාමනයක් කරන්න මඟ පෙන්වීමක් කරන්න කියන ගෞරවනීය ඉල්ලීම ඒ වගේම මේ සභාවේදී දිගින් දිගට මතුවෙච්ච ප්‍රධාන කාරණාවක් තමයි මතුවන ඉදිරිපත් වෙච්ච රජයේ සේවකයන් සම්බන්ධ කාරණාව ඒක ඉතාමත් සංකීර්ණ කාරණාවක් බවට පත් වෙලා තියෙනවා ඔබතුමාත් අපිත් කවුරුත් ඉතාමත් අපහසුතාවට පත් වෙලා තියෙනවා අද මතුවන කමසේ මේ ගරු කමසේ සමග පක්ෂ නායකයන් රැස්වීමදී මේ කාරණාව අපිට අවධානය යොමු ගන්න කටයුතු කරලා තියෙනවා ඔබතුමාත් මතුවන කමිසමත් නීතිපති දෙපාර්තමේන්තුවත් ඉතාමත් කඩිනමින් මේ කටයුත්තර මං හිතන්නේ ප්‍රමුඛතම අවධානය ලබා දීලා ඒ රාජ්‍ය සේවකයන් සම්බන්ධව මේ මාසය තුළම සාධාරණ ශිෂ්ටාචාර කියන කාරණාව ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
මේ ප්‍රශ්නෙට අදාල් නැති වුණත් මේ එතුමාගේ ඉල්ලීම අපි මේ වෙනකොටත් ක්‍රියාත්මක කරනවා. අදත් අගමැතිතුමා 11:00 කැඳවලා තියෙනවා. අර පහුගිය අවුරුදු 2:00 කාලේ ඔබතුමා කියන කතාව ඇත්ත. ඒ ප්‍රාදේශ සභාවවල සභාපතිවරු සභිකයන් නැති නිසා හරියාකාර කටයුතු වුණ නැහැ. මේ කාලේ වහිනවා ගහක් කඩාගෙන යන්නත් රැට එහෙම නැත්නම් පස්කන්දක් කඩාගෙන යන්නත් අයින් කරන මේ රජ නිලධාරී එක ටිකක් අමාවක් තියෙනවා. අපි ඒක කළමනාකරණය කරන්න වැඩපිළිවෙලක් හදලා ඒ 24 පැයෙන් වැඩ කරන ක්‍රමවේදයක් හදලා අපි ඒ කටයුතු කරනවා. ඒක අද මැතිවරණ කොමසාරිස්තුමා තීන්දුව කරයි. ඒක නිසා රජයේ සේවකයෝ පිළිබඳවත් ඒ කටයුතු කරනවා.
බොහොම ස්තුතියි. ප්‍රශ්නාංක 10 ගරු ඉසාක් රහමාන් මැතිතුමා මුදල් ආර්ථික ප්‍රතිසංස්කරණ මැතිතුමාගෙන්
අහනවා. කතානායකතුමනි,
සති දෙකක් කල් ගන්න. දෙවෙනි වටේ ප්‍රශ්නාංක 1 ගරු නීතිඥ ප්‍රේමාසී 12 මැතිතුමා සභාගත කරන. ප්‍රශ්නාංක 2 ගරු ගාමිණී වලේගොඩ මැතිතුමා සභාගත කරන. ප්‍රශ්නාංක 3
නියෝජ්‍ය කතානායකතුමනි, පළවෙනි ප්‍රශ්නෙට සති දෙකක් අල්ලිලා සිටිනවා.
සති දෙකක් අල්ලන්නේ පළවෙනි ප්‍රශ්නෙට සති දෙකක් ගන්න. දෙවෙනි ප්‍රශ්නේ
සභාගත කරනවා.
තුන්වෙනි ප්‍රශ්නේ
සභාගත කල්ලිල්ලනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
අහනවාද ඒ ප්‍රශ්නේ?
අල්ලිලා සිටිනවා.
හා, බොහොම ස්තුතියි. ප්‍රශ්නාංක 7 ගරු නලින් බණ්ඩාර ජයමහත්
සභාගත කරනවා.
හරි. අමාත්‍යාංශ නිවේදන මුදල් ආර්ථික විපක්ෂ නායකතුමා.
මම ප්‍රසන්න රණතුංග මැතිතුමාගෙන් අවසරයක් ගත්තා. ඒ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා මම එතුමාටත් ගරු අග්‍රාමාත්‍යතුමාටත් මේ වැදගත් කාරණාවක් ඉදිරිපත් කරන්නට අදහස් කරනවා. ගරු අග්‍රාමාත්‍යතුමනි, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ සහ තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව යටතේ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය නයිටා මගින් පාලනය වන කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනය 1985 සිට වසර 35කට අධික කාලයක් පුරාවට නිදහස් අධ්‍යාපනය යටතේ දෙවන පෙළේ ඉංජිනේරුවන් බිහි කරන ආයතනයක් වෙලා තිබෙනවා. මම මේ කියන්නේ සුසිල් ප්‍රේමකාන්ත මැතිතුමාගේ වචනෙන්. සිවිල් යාන්ත්‍රික විදුලි සංදේශ නාවක ඉංජිනේරු වශයෙන් සිව්වසරක ඉංජිනේරු ඩිප්ලෝමා පාඨමාලාව ඉංජිනේරු විද්‍යා ජාතික ඩිප්ලෝමාව NDS පිරිනැමීම සිදු කළා. කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ දැනට බිහි වී වසර 33ක් තිස්සේ ඉංජිනේරු ශාස්ත්‍රයට වෘත්තිකින් 10,000කට වැඩි ප්‍රමාණයක් එකතු කරලා තිබෙනවා. ආදි විද්‍යාර්ථීන් ඉංජිනේරු රැකියා ශ්‍රේෂ්ඨ තුළ කැපී පෙනෙන දක්ෂතා දක්වන විශේෂම වෝටර් බෝඩ් එකේ ඒ වගේම ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ CGR එයාපෝට් ඒවියේෂන් ටෙලිකමියුනිකේෂන් සෙක්ටර් එක ඒ වගේම ප්‍රයිවට් සෙක්ටර් ඔන්ටර්ප්‍රනර්ස් හැටියට ඒ කාර්යය කරනවා. ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ කිසිදු දිනක රටට ණයවන ආයතනයක් වුණේ නැහැ. ඒ මොකද ඒ ආයතනය සිදු කළ ආයෝජනයන්ට වඩා ආයතනය තුළින් බිහිවුණු ඉංජිනේරුවන් රටට විශාල සේවාවක් ඉෂ්ට සිද්ධ කළා. රටට අවශ්‍ය ඩොලර්
ලබා ගැනීමේ ක්‍රමවේද වලටත් මුළුමනින්ම දායකත්වය ලබා දෙලා තිබෙනවා. දැන් ගැටලුව ගරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමනි, ගරු අග්‍රාමාත්‍යතුමනි, 2023 වර්ෂය සඳහා ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ ඉංජිනේරු විද්‍යා ජාතික ඩිප්ලෝමාව සඳහා නවක සිසුන් බදවා ගැනීම සඳහා වන ගැසට් පත්‍රය අංක 2311 2022 දෙසැම්බර් 16 වෙනිදා නිකුත් කරලා ඒකේ 12 වෙනි වගන්තියේ තියෙනවා මෙම පාඨමාලාව හැදෑරීම සඳහා රජය විසින් නියම කරනු ලබන අවම ගාස්තුවකට යටත් විය හැක. එසේ වුවහොත් එම ගාස්තුව ඉදිරියේදී දැනුම් දෙනු ඇත. මෙන්න මේ පදනම මත මීට පෙර නොමිලේ මේ පාඨමාලාව හැදෑරූ තත්ත්වය වෙනස් කරලා දැන් 2023 ඉඳලා හැම ශිෂ්‍යයෙක්ගෙම රුපියල් 225,000ක් අය කරන්නට කටයුතු කරමින් සිටිනවා. ඉතින් මම ගරු අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු කරන්නට කැමැති අදත් පුවත්පතක වාර්තා වෙලා තිබෙනවා. දිනකට ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකකින් විතරක් ඉන්ජිනියර්ස්ලා 5 දෙනෙක් රට අතහැර යනවායි කියලා. ඔබතුමා දන්නවා බුද්ධි ගලණය නිසා රටට සිදු වී තිබෙන වර්තමාන හානිය. මෙන්න මේ තත්ත්වයක් මත මම යෝජනා කරනවා මේ රටේ ඉංජිනේරු පද්ධතිය නිර්මාණය කරන්නට ලොකු දායකත්වයක් ලබා දෙන මේ ආයතනය මුදල් අය කිරීමකින් තොරව මෙතෙක් කල් සිදු වුණා සේම ඒ පාඨමාලාවන් එලෙසම ක්‍රියාත්මක කරන්නයි කියන යෝජනාව මම මේ අවස්ථාවේ කරනවා. ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමාගේ අවධානය මම යොමු කරන්න කැමතියි. ගරු අග්‍රාමාත්‍යතුමනි, ඔබතුමාට අවස්ථාවන් ගණනාවකදී මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරා අර 465 දෙනෙක් උපාධිධාරීන්ගේ ප්‍රශ්නය අමාත්‍යංශය තුල අර ඉන්ටර්විව් ප්‍රොසෙස් එකේ සිදුවුණු යම් යම් අඩුපාඩුකම් ඌනතාවයන් නිසා මේ 465ට ඒ රැකියා ලබා දීම උපාධිධාරී පත්වීම් ලබා දීම සිදු වෙලා නැහැ. දැන් ඔබතුමා කොතෙකුත් කිව්වත් ඒ කාර්යභාරය ඉෂ්ට වෙනවයි කියලා සුසිල් ප්‍රේමචන්ද මැතිතුමත් කිව්වා ඒක ක්‍රියාත්මක කරනවයි කියලා. එනමුත් ගරු අග්‍රාමාත්‍යතුමනි, ඒක ක්‍රියාත්මක වෙලා නැහැ. මම ඒක ඔබතුමාට පැහැදිලිව කියන්නට ඕන. ඒ වගේම මම ඔබතුමාට කියන්න කැමතියි, මම ස්තුතිවන්ත වෙනවා මේ පාර්ලිමේන්තුවේ කළමනාකරණ සහකාර සමත් 1470කගේ ප්‍රශ්න ඉදිරිපත් කරලා 680ක් දැනට බදවාගෙන තිබෙනවා. ඒකට මම ස්තුතිවන්ත වෙනවා. මොකද මේ පාර්ලිමේන්තුවේ මට මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නට අවස්ථාව ලබා දුන්නු නිසා, ඒක ඔබතුමාලාගේ අවධානයට ගෙනාපු නිසා ඒ කාර්යභාරය ඉෂ්ට වුණා. හැබැයි 1470කින් 680කට විතරයි මේ පත්වීම් ලබා දීලා තිබෙන්නේ. ඉතිරි අයගෙත් ඒ පත්වීම් ටික ලබා දෙන්නට කටයුතු කරන්නේ. ඒ වගේම මම නැවතත් කියනවා අර 465 ප්‍රශ්නය ඔබතුමා කරනවා කියලා කියනවා. නමුත් ඒක මහ පොළොවේ යථාර්ථයක් බවට පත් වෙලා නැහැ. ඒ වගේ මම අවසාන වශයෙන් කියන කැමති අපි වීරසුමන වීරසිංහ මැතිතුමා බොහොම වැදගත් කාරණාවක් ඉදිරිපත් කළේ. ඇත්ත වශයෙන්ම පළාත් පාලන ආයතන හරහා දැවැන්ත කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ වෙනවා. දැන් ඔබතුමා මම දන්නවා මේකට අමනාපෙන්නේ මම මෙහෙම ඇහුවට, නමුත් මේ රටේ 120 වෙනුවෙන් මම මේක අහන්නේ, ඇයි ගරු අග්‍රාමාත්‍යතුමනි මේ පළාත් පාලන මැතිවරණය මාර්තු 9 වෙනිදා පවත්වන්නට දිනය දෙවුවා. දැන් අප්‍රේල් 25 වෙනිදාට දිනය යොදවලා තිබෙනවා. නමුත් මුදල් ලබා නොදීම තුල මේ සම්පූර්ණ කාර්යභාරය අඩපණ වෙලා තිබෙනවා. මම අහන්න කැමති ඔබතුමාන්ලගෙන්, ඇයි මේ මැතිවරණය පවත්වන්නට අවශ්‍ය අර මුදල් ටික මැතිවරණ කොමිෂන් සභාවට ලබා නොදෙන්නේ? අනිත් එක මේ
පාර්ලිමේන්තුව
අවසාන කරනවා. මන්ත්‍රීවරුන් නැමැතිවරුන් උපයෝගී කරගෙන වරප්‍රසාද ප්‍රශ්න හරහා මේ රටේ අධිකරණයට එල්ල කරන බලපෑම වහා නතර කරන්න, ඒක ඉතාමත්ම නුසුදුසු දෙයක්. ඒ විනිසුරුවන් අපහසුතාවයට පත් කරන ඒ කාර්යයන් ඉෂ්ට කරන්න එපයි කියලා
ඔබතුමාගේ
ඉල්ලීමක් කරනවා. ඒ වගේම අර හපුහින්න මහත්තයාගෙනුත් මේ පලිගැනීම් කරන්න එපයි කියලා
මම ඔබතුමාගේ
අමාත්‍යංශෙන් දැන් ජනාධිපති ලේකම් කාර්යාලයට එතුමා යවලලු. එහෙම කරන්න එපා, එතුමාගේ පලිගැනීම් එතුම වරදක් කරේ
නැහැ. මෙතුමා ඉදිරිපත් කරපු කාරණාව පිළිබඳව ගරු අමාත්‍යතුමාගේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. දෙවෙනි කාරණාව ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අර මැතිවරණ පළාත් පාලන මැතිවරණ නෙමෙයි, පෞද්ගලික යහපාලන ආණ්ඩුකාරයේ පළාත් සභාවක එකක් කළා දෙම්මා. ඔය දෙක පිළිබඳව අපි අවධානය යොමු කරනවා. පුළුවන් නම් මේ දෙකම තියෙනවා නම් හොඳයි. නමුත් රටේ තියෙන ආර්ථික අර්බුදයත් එක්ක අපි සූදානම් වුණත් මීට මැති වර්ණ තියලා මිනිසුන්ව මහපාරට බස්සන්න ලොකු මොකද අපිට ආරංචි ඊයේ කලම්බු ක්ලබ් එකෙත් තානාපතිවරු රැස් කරගෙන IMF එකේ ප්‍රතිපාදන ප්‍රමාද කරන්න කියලා මට මාධ්‍ය ආයතනයක් කිව්වේ. නෑ නෑ මම එහෙම නැත්තම් ඔබතුමාලට කියන්න පුළුවන් ඒ සාකච්ඡාවේ මොකද උනේ කියලා මේ සභාවේ අද දිනේ කියන්න. එහෙම නැත්තම් බරපතල කොන්දේසි දාලා මේක ක්‍රියාත්මක කරන්න කියලා යෝජනා කරලා තියෙනවා. මම හිතන්නේ මේ වෙලාවේ මිනිස් මහපාරට වැටලා තියෙන වෙලාවේ එහෙම කරන්න එපා. මම කොහොමද කියන්නේ මම ඉවර නෑ.
සංවිධායකතුමාගේ කතාව එන්න. නෑ එතුමා පැහැදිලි කරාට පස්සේ දැන් විපක්ෂ නායකතුමා ප්‍රශ්න විශාල ප්‍රමාණයක් අහුවනේ ඒක එතුමා උත්තර දෙයි.
මට මේක පිළිබඳව දැනුවත් කරපු නිසා එහෙම වෙලා තියෙනවනේ ඒක නරකයි. ඉතින් මම ඒ කියන්නේ මොකක් හරි දෙදලා තියෙනවා මේක වෙලා තියෙනවා රැසීම තියලා තියෙනවා. ආ ඒක කමන්නේ තිබ්බදේ.
හරි මෙතුමා
මේ සභාවේ කියන්න.
කරුණ කිව්වට පස්සේ. හරි බම්. ඔව් කිරියල මෙතුමා.
ගරු නියෝජ්‍ය කතරගෙ දුනි තානාපති රොහම්මුණා. ඒක අබද්ද විපක්ෂ කියයි දැන්ද?
හොඳයි.
සමගි ජනපලයේ විතරක් නෙවෙයි. අපි කතා කරුවේ ප්‍රධාන මාතෘකාව තමයි රහන් ගන්න දෙයක් නැහැ. මේ පළාත් පාලන මැතිවරණ ප්‍රවාද කිරීමට අපි කතා කරුවා. ඒගොල්ලෝ පිළිගත්තා මේ ICCPR එක. ඒ වගේම අපිත් පෙන්නලා දුන්නා. ICCPR එක යටතේ 25 වෙනි ගන්ති යටතේ මේ ICCPR එක පාර්ලිමේන්තුවේ සම්මත වෙලා තියෙනවා. සිවිල් දේශපාලන අයිතිවාසිකම් සම්මුතිය ඒක පාර්ලිමේන්තුවේ සම්මත වෙලා තියෙනවා. ඒ 25 වෙනි අගන්ති යටතේ නියමිත කාලයට මැතිවරණ තියන්න ඕන.
හොඳයි.
ඉතින් ඒ අපි ඒක ඒක සියලු දේම දන්න දෙයක්. ඉතින් අපි කතා කරන්නේ මැතිවරණ ප්‍රමාද කිරීම ගැන. එතුමා කිව්වා පළාත් සභා මැතිවරණ ගැන මම මේ පාර්ලිමේන්තුවේ කීප සැරයක් කියලා තියෙනවා. ආණ්ඩුවම මුල් කාලේ අපි 3-2 දෙන්න ලෑස්ති පළාත් සභා මැතිවරණ ඒ අවශ්‍ය
නීති රීති සම්බන්ධව
ව්‍යවස්ථා සංශෝධන කියලා තියන්න අපි සූදානම් කියලා තියෙනවා. ඉතින් දෙකම ඇත්ත වශයෙන්ම
වැදගත්.
පළාත් සභා මැතිවරණයයි පළාත් පාලන මැතිවරණයයි එකට ඉතිපත් කමක් නැහැ. මොකද පරණ ක්‍රමයේ යනවනම් අනුපාත ක්‍රමයේ යනවනම් ගරු නියෝජ්‍ය කතරගම තිබුණේ එක වගන්තියකින් ඒක සංශෝධනය කරන්න
පුළුවන්.
මම හිතන්නේ ප්‍රසන්න රණතුංග මැතිතුමා ප්‍රකාශයක් කරා තානාපතිවරුන් හමුවීම පිළිබඳව. එතුමාට මම පැහැදිලි කරන්න කැමතියි. සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානයේ පමණක් නෙවෙයි පොහොට්ටුවේ ලාංඡනයෙන් ඉදිරිපත් වූ මන්ත්‍රීවරුනුත් මේ තානාපති දූත පිරිස අපි හමු වුණා. මම ඔබතුමාට පැහැදිලි කරන්න කැමතියි සමගි ජන බලවේගයේ අපි විදේශීය තානාපතිවරුන් නියෝජිතයින් හමු වුණු හැම අවස්ථාවකම අපි කිසිම දවසක රටේ අභ්‍යන්තරව සිදුවිය යුතු ක්‍රියාදාමයන් කවදාවත් බද්ධ කරලා නැහැ, කවදාවත් සම්බන්ධ කරලා නැහැ රටට ලැබෙන්න තිබෙන වරදාන වරප්‍රසාද ප්‍රතිලාභ සහ ණය ආධාරවලට. කිසිම දවසක එක කරලා නැහැ.
හරි.
එහෙම කරපු නෑ පොඩ්ඩක් මට මේක අවසන් කරන්න අවස්ථාව දෙන්න. එහෙම කරපු කාලයක් තිබුණා. ඔබතුමා හොඳින් දන්නවා සූට්කේස් පුරවගෙන ජිනීවා වලට මානව අයිතිවාසිකම් ගැන කතා කරපු කාලය තිබුණා. ඒ මානව අයිතිවාසිකම් ගැන කතා කරලා මේ රටට ආධාර ලබා දීම නතර කරන්නට යෝජනා කරපු කාලයක් තිබුණා. නමුත් මම ඔබතුමාට එකක් කියන්න කැමතියි. තානාපතිවරු හමු වෙලා අපි පැහැදිලිවම කිව්ව කාරණාව තමයි මේ රටේ මැතිවරණ නොපැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වෙන මරුපහරක්. දැන් ඔබතුමාලා පිළිගන්නවනේ මේ රටේ ඒකාධිපති පාලනයක් නැහැනේ. එහෙම තියෙන්න බැහැනේ. හැබැයි ඒකාධිපති ආකාරයට තමයි මේ ක්‍රමවේදයේ ක්‍රියාත්මක වෙන්නේ. මේ රටේ ජනතාවට ලබා දිය යුතු ඡන්ද ටික ලබා දෙන්නට ඕන. ඒ නිසා අපිටත් අයිතියක් තිබෙනවා තානාපති අංශ එක්ක සාකච්ඡා කරලා මේ මැතිවරණ ක්‍රියාවලිය සක්‍රිය කරවන්න. එහෙම නැතුව කිසිම දවසක එකක් යන්න ඕන. කිසිම දවසක මේ රටට ලැබෙන්න තියෙන ආධාර උපකාර ණය ආධාර අපේ රටේ අභ්‍යන්තර ක්‍රියාවලියට කිසිම දවසක සම්බන්ධ කරලා නැහැ, බද්ධ කරලත් නැහැ. අපි මේ කියන්නේ අපේ රට we are signatories. අපි අත්සන් කරලා තියෙන ප්‍රඥප්ති රාශියක්. ICCPR එක ඇතුළුව මම හිතන්නේ ප්‍රඥප්ති 20 ගානකට වැඩි ප්‍රමාණයක් අත්සන් කරලා තිබෙනවා. හැම ප්‍රඥප්තියකම තිබෙනවා මැතිවරණය පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයේ වැදගත් ලක්ෂණයක්. ඒක ක්‍රියාත්මක කරන්නට හැම රජයක්ම කැප වෙන්නට ඕනේ කියන කාරණාව. අන්න ඒක විතරයි අපි කරන්නේ. එහෙම නැත්නම් කේලම් දේශපාලනයක් අපි කරන්නේ.
මම මට මාධ්‍යවේදියෙක් කරපු කාරණාවක් පිළිබඳව එහෙමනම් ඔබතුමාලට පුළුවන් ද විවාදය අද යනකොට මේ සාකච්ඡාව කොහෙද තිබ්බේ කවුද සම්බන්ධ වුණේ මොනවද කතා කරේ කියලා කාරණාව. හැබැයි රටේ තත්ත්වයේ මේ පණිවිඩය ගියේ මේ IMF එකට විදු IMF එකට බරපතල කොන්දේසි දාලා කරන්න බැද්දෙන් මෙහෙම කරන්න කියන කාරණාව. ඒ නිසා මේ ඔබතුමාල අද 50 ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. හැබැයි පෞගිය කාලේ පළාත් සභා මැතිවරණ තියදී ওই ටික කියන්න තිබ්බා. ඔබතුමාල කිව්වේ නැහැ. එදා ඔබතුමාල කටවල් වාගෙන බිල්ලෝ වගේ හිටියා. දැන් බොරුවට කියනවා දැන් ගේන්න කියලා.
කොමිසුතේ.
නමුත් ඒවා කතා කරන්න මම කියන්නේ මැතිවරණයක් තියෙනවා කී පළාත් සභා මැතිවරණය පව පෞගිය කාලේ කල් දාලා තියෙනවා. දැන් මේ එදා කල් දැන් මේ මැතිවරණ වලට බය අද තියෙන ආර්ථික අර්බුදය.
අපි න්‍යායපත්‍රයට යමු නේ මත්තෝ. හර්ෂමන්තුවම විවාදයක් කරගන්න එපා දැන් පැහැදිලි කිරීම කරන්.
නෙමෙයි මොකද මමත් හිටපු නිසා මම මේක කියන්න. හරි. අපි කිසිම වෙලාවක IMF එකට මේ එන්න තියෙන ණය වලට තව කොන්දේසි වැඩි කරන්න කියලා කිව්වේ නැහැ. අත වශයෙන්ම ඔවුන්ට ස්තුති කරා. එතන හිටියා අපේ රටට ද්විපාර්ශ්වික ණය දීපු සියලුම කණ්ඩායම්. ඔවුන්ට රට වෙනුවෙන් ඔවුන් ගත්ත තීරණ වලට අපි ස්තුති කරා. ඒකයි කෙරේ.
හරි බොහොම
ඉස්සෙල්ලා. ඒක කිසි වෙලාවක අපි ඔවුන්ට කොන්දේසි තද කරන්න කිව්වේ
නැහැ. අමාත්‍යාංශ නිවේදන මුදල් ආර්ථික විපක්ෂ නායකතුමා අපි න්‍යායපත්‍රය දැන් දැන් බොහෝ වෙලාවක් ගත වෙලා තියෙනවා. ඔව්.
මොනි මං හිතන්නේ එක එක ප්‍රෝඩාකාරී ප්‍රකාශ කරලා රජයේ ඇතුලේ තියෙන අර්බුද වහගන්නට කටයුතු කිරීම බොහොම වැරදි. අපි හැමෝම දන්නවා දැන් අග්‍රාමාත්‍යතුමත් අසරණ වෙලා තියෙන්නේ. දැන්
බොමිසුතිය දැන් අපි විවාද නිවසේ විපක්ෂ නායකතුමා සාධාරණ වෙන්න ඔබතුමත්
අගමැති වෙන්න
න්‍යායපත්‍රයට යන්න.
ඉතින් රජයේ අර්බුද අපේ ඇඟ උඩට
දාන්න.